මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
සතියන්ති අහංගංසේ පිටුමේන සද්ධි ආජීව අට්ඨමක සීලං ධම්මං වාසං අනුග්ගාං සත්වා සීලං දීසමිවන්ති අනුකම්පං සදාය
යමහං වදාමි තං වදේත බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවාර්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නසන්ති පුත්තා තානාය නපිතා නපිබන්ධවා අන්තකේනාධිපන්නස්ස නත්ථිනාති සුතානතාති සදහවත් පින්නතුනි අපි මේ දීර්ඝ කාලයක් අනන්ත කාලයක් සංසාර වටවලල්ලේ දුවලා තියෙන්නේ විපරීත අදහස් හතරක් නිසා බව බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා. අනිත්‍ය දේ නිත්‍ය හැටියට ගැනීමත්, දුක් සහිත දේ සැප හැටියට ගැනීමත්, අනාත්ම දේ ආත්ම හැටියට ගැනීමත්, අසුභ දේ සුභ හැටියට ගැනීමත් කියන ඒ විපරීත අදහස් හතර නැති කර ගැනීමට අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව වැඩිය යුතු බව බුදු පියාණන් වහන්සේ වදාළා. මේ කියාපු සංඥා හතර නිවනට උපකාර වන හැටි පෙන්눔 කරන අන්දමේ කථාන්තරයකුයි අද අපි මාතෘකා කරගත්තු ගාථාවට අදාළව දැක්වෙන්නේ. රජගහනුවර දුගී සෝම්පලු කුලයක දරුවෙකු උපන්නා. ඒ දරුවට සෝපාක කියන නම ලැබුණා. ඒ දරුවට වයස 4 මාසයක් වෙනකොට පියා කලුරිය කළා. ඇති දැඩි කළේ බාප්පයි. වයස 7 විතර වෙනකොට එක දවසක්දා මේ සෝපාකගේ බාප්පා තමන්ගේ දරුවත් සමග සෝපාක කලහ කරනවා කියලා කිපිලා මේ සෝපාක අමුතුමනට අරගෙන ගිහිල්ලා අත් දෙක කඹයකින් බැඳලා ඒ කඹයෙන්ම මලකුණක් සම්බන්ධ කරලා සුහුණේ අතහැරලා දාලා ආවා සිවල්ලුන්ට ආහාර වෙන්නේ කියලා. එතකොට මේ දරුවා ඒ ආත්මේම රහත් භාවය ලබන්න පුණ්‍ය ශක්තිය ඇති කෙනෙකු නිසා ධර්මතා වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා රහත් නොවි කෙනෙකුට මරන්න බෑ. රහත් වෙනතුරු කෙනෙකුට මරන්න බෑ. ඒ නිසා අර නොයිකුත් සිවල්ලාදීන් සතුන් ආවත් කිට්ටු වෙන්නවත් බැරි වුණා. ඉතින් රාත්‍රි කාලයේ මැදියම් රාත්‍රි කාලයේ මේ සෝපාක දරුවා විලාප තියෙනවා. මට නෑ කෙනෙක් නැද්දෝ සොහොනේ බඳලා දාලා තියෙන මාව බේරගන්න කෙනෙක් නැද්දෝ කියලා විලාප කියනවා. මහා කාරුණික බුදු පියාණන් වහන්සේට මේ දරුවා පෙනී ගියා. මොකද යාර පුණ්‍ය ශක්තිය නිසාම තහත් වෙන්න හේතු සම්පත්තිය තියෙන නිසාම එතකොට බුදු පියාණන් වහන්සේ එක්තරා ගාථාවක් වදාලා සෝපාක මෙහෙන්න බය වෙන්න එපා. රාහු රාහුණු හඳ බේර ගන්න වගේ මම ඔබව බේර ගන්න තථාගතයන් වහන්සේ දිහා බලන්න කියලා ඒ ගාථාව ප්‍රකාශ කරලා ඉවරනකොට මේ සෝපාක බුදු පියාණන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටිය ළඟම පහළ වුණා. ඒ බුද්ධානුභාවයෙන්ම ඒ වගේම සෝවාන් ඵලයක් ලබාගෙන බුදු පියාණන් වහන්සේ ඉදිරියේ කෙනී සිටියා. මේ සෝපාකගේ මව ඒ දරුවා ගෙදර ආවෙ නැති නිසා බාප්පගෙන් අහලා මුත් නොකියන නිසා හැමතැනම සොයලා ඉවරලා කල්පනා කළා. බුදුවරු අතීත අනාගත වර්තමාන හැම කාලයක් ගැනම දන්නවා. සමහර විට බුදුරජාණන් වහන්සේ දන්නව ඇති මගේ පුතා කොහෙද ඉන්නේ කියලා. ඉතින් සොයාගෙන ගියා බුදුරජාණන් වහන්සේගේ ළඟට. යනකොට බුදු පියාණන් වහන්සේ අර සෝපාක නොපෙනෙන ආකාරයට ඉර්ධියෙන් අදිෂ්ඨාන කළා. ඉතින් ඇවිල්ලා අහුවාම මෙන්න මෙහෙම මගේ දරුවා නැති වෙලා කොහේද කියලා සොයාගන්න බැරුව මම සොයනවායි භාග්‍යවතුන් වහන්සේවත් දන්නවද කියලා ඇහුවාම බුදු පියාණන් වහන්සේ අන්න අර ගාථාව වදාලා නසන්ති පුත්තා තානාය නපිතා නපිබන්ධවා අන්තකේනාධිපන්නස්ස නත්ති ඥාති සුතානත පුත්‍රයෝ තමාට ආරක්ෂා පිණිස නොවේත් පියාවත් නෑයෝවත් තමන්ට ආරක්ෂාව පිණිස නොවේ. මාර්යා අන්තක කියලා කියන්නේ මාර්යා ඉදිරිපත් වුණු අවස්ථාවේ නෑයන්ගෙන් ආරක්ෂාවක් නොලැබී කියන එකයි ඒ ගාථාවේ අදහස. ඒ ගාථාව සමගම එක්තරා ධර්ම දේශනාවක් බුදු පියාණන් වහන්සේ කළා. ඒක අහලා අර සෝපාකගේ මව සෝවාන් ඵලයට පැමිණියා. සෝපාක දරුවා රහත් භාවයට පැමිණියා. ඊළඟට බුදු පියාණන් වහන්සේ අර ඉර්ධිය ඉවත් කළ හැටිය මව දුටුවායේ පුතා ඉන්නවා බුදු පියාණන් වහන්සේගෙන් දැනගත්තා. දැන් රහත් වෙච්ච කෙනෙක් බව අවසර දුන්නා පැවිදි කරන්න. ඉතින් සෝපාක ඒ පොඩි දරුවා දැන් පොඩි හාමුදුරු කෙනෙක්. එක දවසක් බුදු පියාණන් වහන්සේ ගන්ධ කුටිය ඒ සෙවණේ එලිමහනේ සක්මන් කරනවා බණන් ඉඳලා. මේ සෝපාක පොඩි හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට වැඳලා අවසර අරගෙන ඒ විදිහටම සක්මන් කරන්න පටන් ගත්තා. මේක දැකලා බුදු පියාණන් වහන්සේත් මේ හුරු බුහුටි කම දැකලා ප්‍රශ්න 10ක් ඇහුවා. එක කියන්නේ මොකක්ද, දෙක කියන්නේ මොකක්ද කියන ආකාරයට ධර්මයට අදාළ ප්‍රශ්න 10ක් ඇහුවා. බුදු පියාණන් වහන්සේ යම් උත්තරයක් බලාපොරොත්තු වුණා නම් හරියට ඒ උත්තරයම මේ සෝපාක පොඩි හාමුදුරුව දුන්නා. ඒකට පැහැදිලා බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට උත්තර දීම පමණකින්ම උපසම්පදාවට සුදුසු හැටියට සලකලා උපසම්පදාව අනුදැන වදාලා. මේක විශේෂ සිද්ධියක්. මේ අද පවා ශාසන ඉතිහාසයේ ඒ අලුතෙන් පැවිදි වෙන අයට පවා කියන්න ලැබෙන කියවන්ට ලැබෙන කාරණයක් තමයි කුමාර පඤ්ඤ නමින් හැඳින්වෙන මෙන්න මේ ප්‍රශ්නෝත්තර මාලාවත්, ඒ වගේම පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදා කියලා කියන විශේෂ උපසම්පදාවක්. ඒ සෝපාක පොඩි හාමුදුරන් වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ විශේෂ උපසම්පදාවක් වෙනත් ශාසන ඉතිහාසයේ කියවෙනවා. ඉතින් ඒ තරම් විශේෂත්වයක් ඇතිව රහත් වෙලා ඉවර වෙලා අත් අවුරුද්දේදීම අර තරම් උපසම්පදාවක් බුදු පියාණන් වහන්සේගෙන් ලබා ගන්න තරම් පුණ්‍ය ශක්තියක් ඒ සෝපාක දරුවට ඇතිවීමට අතීත හේතුවත් ඒ කතාවක් දක්වනවා. ඊට කල්ප 94කට කලින් සිද්ධාර්ථ නැමැති බුදු පියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන කාලයේදී මේ සෝපාක බ්‍රාහ්මණයෙක්ව ඉපදිලා බමුණන්ට අයිති ඒ ශිල්ප ශාස්ත්‍ර එහෙම ඉගෙනගෙන ඉවර වෙලා ඉහිගේ ගැන කලකිරීලා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා එක්තරා පර්වතයක වාසය කළා. බුදු පියාණන් වහන්සේට පෙනී ගියා මේ තාපසයාගේ ජීවිතය ළඟදී නැති වෙනවා කියලා. බුදු පියාණන් වහන්සේ මේ සිද්ධාර්ථ බුදු රජාණන් වහන්සේ එතැනට වැඩම කළා. එතකොට මේ පර්වතය ශුද්ධ කරමින් සිටින අවස්ථාවයි මේ තවුසා බොහොම ශ්‍රද්ධාව ඇති කරගෙන ප්‍රසාදය ඇති කරගෙන බුදු පියාණන් වහන්සේට මල් වලින්ම ආසනයක් සකස් කරලා පනවලා දුන්නා. බුදු පියාණන් වහන්සේ එතන ඒ මල් ආසනයේ වැඩ ඉඳගෙන අනිත්‍යතාවට අදාළ අනිච්චාවත සංඛාරා ආදී වශයෙන් මේ අනිත්‍යතාවට අදාළ යම් කිසි ධර්ම දේශනාවක් කළා. ඒක අහලා අර බ්‍රාහ්මණයා ඒ බ්‍රාහ්මණයින්ට පුරුදු නිත්‍ය සංඥාව අතහැරලා අනිත්‍ය සංඥාවට හිත යොමු කරගත්තා. ඒ වගේම ඊට පසුව දාම කාලක්‍රියා කරලා දිව්‍ය ලෝක ඒක දිලා මේ දැන් සිට ඒ දිනු කරගෙන ආපු භාවනා බලයම උපකාර කරගෙන කියලා සඳහන් වෙනවා. මේ අවස්ථාවේ මේ තරම් ඉක්මනින් රහත් භාවය ලබා ගත්තේ. ඉතින් මේ සෝපාක ප්‍රවෘතියේ ඒ කථාන්තරයේ කටු සටහන එහෙම නැත්නම් සැකිල්ල ඕකයි. දැන් අපි මේක තුල තියෙන කථා රසයේ ධර්ම රසයේ මතු කරගන්න බලමු. මේ සෝපාක දරුවගේ ජීවිතය අපට බලනකොට පේන්නේ බොහොම අනාථන්දමින් බොහොම සංවේග ජනකන්දමින් ආරම්භ වෙන බවයි. අර වගේ දුගී සුහොන් පළු කුලයක උත්පත්ති ලැබුවා. ඒ වගේම කුඩා අවදීදී පියා නැති වෙලා අර කුඩම්මගේ සැලකිලි වගේ කුඩක් වගේ සැලකිලි ලබන්න තරම් ඒ අවාසනාවක් ඇති වුණ බවයි පෙනෙන්නේ. ඒ වගේම ක්‍රූර විදියේ දඬුවමකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ පැත්ත එහෙම වුණත් අපි අර නිවන ගැන කල්පනා කරලා බලනකොට ඒ අත්දැකීම් මේ අත්දැකීම් ඒ වගේම ඒ පෙව්පන් පරිසරය සෝපාක ඒ දරුවාට නිවනට උපකාර වෙන්න ඇති. අපි බොහෝ අවස්ථාවල මතක් කරනවා ධර්මයේ සඳහන් වෙන කීමක් නුණත් මෑත යුගයේ ව්‍යවහාරයේ තිබෙන ඔය විශ්වලාගත් ආශිර්වාද කියලා කියනවා. ඊළඟට ඔය සිංහල අපි තපුරු දුක කියමනක් තමයි පැමිණි දුක් පැණි රසයි කියලා කියනවා. ඊළඟට තව කියනවා ඔය හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා. ඔය තුලින් අපි මේ ජීවිතයට එකතු කර ගන්න බලන්නේ අපේ සමහර විට දිවි නසා ගන්න පවා පෙළඹෙන අන්දමේ ඒ සිද්ධි තුලින් නිවනට උපකාර වෙන වටිනා දේවල් අපට අත්දැකීම් එහෙම නැත්නම් අර කියාපු අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා ආදී වඩන්න හොඳ අවස්ථාවල් උදා වෙනවා. ඒ විදිහට හිතනකොට මේ සෝපාක දරුවා අර සොහොන් පරිසරයක උත්පත්ති ලැබීම වෙස්වලාගත් ආශිර්වාදයක් වෙන්න පුළුවන්. නිරන්තරයෙන්ම අනිත්‍යතාව සිහිපත් වෙනවා, අසුභ සංඥාව මිනිස්සුන් ඇවිල්ලා හඳන වළපෙනවා ඒ දකින්න ලැබෙනවා, දුක්ඛ සංඥා ඒ වගේම ආයතන මානාත්ම සංඥාවක් තියෙන විශේෂයෙන්ම මේ අතු තාද්දකීම් කීපය අර ඒ බාප්පා ඇවිල්ලා අර බැඳලා දැම්මට පස්සේ මලමිණියක තියලා බැඳගට පස්සේ ඔන්න හොඳටම අර අනාත්ම සංඥාව දුක්ඛ සංඥාව වැටහෙන්න ඇති. ඒවා තුලින් ඒවායින් සිත සකස් වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේගෙන් අර ධර්මයට අදාළ යමක් අහන්න ලැබුණ හැටිය ඒවායේ නියම ඵලය නිවන් ඵලය සෝපාක දරුවාට ලබා ගන්න පුළුවන් වුණා කියලා අපිට හිතා ගන්න ඉඩ තියෙනවා. ඒ තුලින් අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතවලත් ඒ විදිය නොයිකුත් අපට අප අසුරු කරන අයට නොයිකුත් විදිය විපත්ති, දුර්භාග්‍ය තත්ත්ව එනවා. ඒවා අපි දැනගන්න ඕනේ. ඒවා විශ්වලාගත ආශිර්වාද බවට පත් කරන්න කොයිතරම් කළු වලාවල් ආවත් ඒවායේ මේ රිදී රේඛාව දිහා බලලවත් අපේ ජීවිතය ඒවායින් පොහොසත් කරගන්න, ධර්මයෙන් පොහොසත් කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. අර පැමිණි දුක් පැණි රසයි කියනවා වෙනුවට පැමිණි දුක් නිවන් රසයි කියන්න පුළුවන් තත්ත්වයට අපි ඒවා අර සංඥාවල් අර දියාපු අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා ආදියට යොමු කරන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. එතකොට ඊළඟට ඒ වගේම කල්පනා කරලා බලනකොට මේ සෝපාක ඊළඟට පොඩි හාමුදුරන්ගේ ජීවිතේ එතනත් හුඟක් දේවල් තියෙනවා. අපට පොඩි දරුවන්ගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා වැඩිහිටියන්ට. දැන් ඒ වගේම පොඩි දරුවන්ගේ සිරිතක් තමයි වැඩිහිටියන් අනුකරණය කිරීම. දැන් මේ පින්නතුන් වුණත් දන්නවා ගෙවල් වල ඒ තමයි දරුවන් අම්මලා තාත්තලාගේ අර ලොකු සපත්තු දාගෙන එහාට මෙහාට යනවා අපේ අම්මලා තාත්තලා මෙහෙමයි යන්නේ කියලා. අන්න ඒ වගේ මේ සෝපාක පොඩි හාමුදුරු බුදු පියාණන් වහන්සේ සක්මන් කරනවා බලාගෙන ඉඳලා අනුකරණය කරමින් ඒ විදිහටම සක්මන් කරන්න පටන් ගත්තා. හුරු බොහෝටි අන්දමි. ඒකට ගැළපෙන විදිහට තමයි බුදු පියාණන් වහන්සේ කාරුණික පිය කෙනෙක් දරුවෙකුගෙන් 6-4 දන්නවද 10ට ගණින්න දන්නවද කියලා දැනගන්න අහන ප්‍රශ්න වගේ ප්‍රශ්න 10ක් ඇහුවා. ඒවා කෙටියෙන් පමණයි කාල වේලාව හැටියට කියන්න පුළුවන් වන්නේ. ඒ ගැඹුරු ධර්ම කාරණා අඩංගු උත්තරයි සෝපාක පොඩි හාමුදුරු දුන්නේ. බුදුහාමුදුරේක පාඩම ඇහුවා, ඉස්සෙල්ලාම ඇහුවා ප්‍රශ්නේ එක කියන්නේ මොකක්ද කියලා ඇහුවා. ඒක නාමකින් එක කියන්නේ මොකක්ද කියලා ගැහුවා හැටිය මේ සෝපාක පොඩි හාමුදුරුව කියනවා සියලුම සත්වයෝ ආහාරයෙන් ජීවත් වන්නෝය කියන එකයි. හැම සත්වයාටම විශ්ව සාධාරණ හැමතම පොදු එකක්. හැම සත්වයෝම ජීවත් වෙන්නේ ආහාරයෙන් කියන ඒ උත්තරේ දුන්නා. එතකොට ඒක හරි. ඊළඟට දෙක කියන්නේ මොකක්ද කියලා ඇහුවාම නාමයයි රූපයයි කියලා කිව්වා. නාම රූප කියලා කියන්නේ මේ භාවනා කරන පින්තුන් දන්නවා විදර්ශනා භාවනාවේදී මේ සිතට අරමුණු වන හැම දෙයක්ම මුළු මහත් ලෝකෙම නාම රූප හැටියට ඒ දෙපැත්තටයි වැටෙන්නේ. නාමයයි රූපයයි විතරයි මෙතන තියෙන්නේ කියන ඒ බෞද්ධ ගැඹුරු දර්ශනයයි. නාමයයි රූපයයි දෙක කියලා ගත්තා. ඊළඟට ඇහුවා තුන කියන්නේ මොකක්ද? එතකොට කියනවා වේදනා තුන. වේදනා තුන මොනවද? දුක, සැප, මධ්‍යස්ත. දුක, සැප සහ නොදුක් නොසුව කියලා කියනවා. නොදුක් නොසුව කියන්නේ මධ්‍යස්ත වේදනාව. වේදනා වශයෙන් බලනකොට වේදනා ලෝකයට අහුවෙන්නේ ওই තුන. දුක් වේදනාව තියෙනවා, සැප වේදනාව තියෙනවා, ওই දෙක අතරේ මධ්‍යස්ත වේදනාව, නොදුක් නොසුව වේදනාව. ඒ තුන. හතර කියන්නේ මොකක්ද කියලා අහුවාම කියනවා චතුරාර්ය සත්‍යයයි කියන්නේ දුක්ඛ සමුදය. ඒ කියන්නේ දුක, දුකට හේතුව දුක නැතිවීම, නිරෝධ කියලා කියන්නේ දුක නැතිවීම. ඊළඟට මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක, දුකට හේතුවත්, දුක නැති කිරීම කියන කියනමනත් ඊට මාර්ගය. ඔයකයි හතර. ඊළඟට ඇව්වා පහ කියන්නේ මොකද්ද? ඒකට කියනවා පංච උපාදානස්කන්ධය. මේ බුද්ධ ආගමට අනුව මේ පින්නතුන් අහලා හොඳට දන්නවා මේ අර සත්‍යා පුද්ගලයා කියන ව්‍යවහාරයේ වෙනකොට බුදු පියාණන් වහන්සේ මේ මම මාගේ කියන මේ පුද්ගලයා ගොඩවල් පහකට දක්වලා තියෙනවා. රූප, රූපස්කන්ධ, රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක් කියලා. ඉතින් ඔන්න ඕක තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. මේ ගොඩවල් පහ අල්ලගත්තු තැන මමෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් කියන ඒ සංඥාව තියෙන වැරදි අදහසක්. නමුත් එහෙම දන්නවා. ඒවන්න එතකොට පංචපායික ස්කන්ධ ලෝකය කියලා කියන්න පුළුවන්. එතනත් සමස්තයක් තියෙනවා. මේ හැම ප්‍රශ්නයකටම දෙන උත්තරය තුළ තියෙන සමස්තයක්. එක එක පැතිවලින් පංචස්කන්ධය එතන. ඊළඟට හය කියන්නේ මොකද්ද කියලා හැවුවාම කිව්වා ආධ්‍යාත්මික ආයතන හය. ආධ්‍යාත්මික ආයතන හය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන කියලා කියන මේ තමා තුළ තියෙන මේ ඉන්ද්‍රිය හය ආශ්‍රයෙන් තමයි අපි මේ ලෝකයක් අඳුනගන්නේ. සලායතන ලෝකය කියලා කියනවා. මේ ලෝකයක් නිෂ්පාදනය කරන්නේ කොටින්ම කියතොත් මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන මෙන්න මේ වයින්. ඒකයි හය හැටියට මේ සෝපාක හාමුදුරුවෝ එතෙන්දි දැක්වේ බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ආකාරයටම. ඊළඟට හත කියන්නේ මොකක්ද කියලා හැවුවාම සත්ත බොජ්ජංග කියලා කිව්වා. බොජ්ජංග හත. සති, ධම්ම විචය, විරිය, පීති, පස්සාදි, සමාධි, උපේක්ඛා නමින් ඔය දැක්වෙන ඒ අවබෝධියට. අවබෝධය කියලා කියන්නේ රහත් බවට හෝ බුදු බවට හෝ උපකාර වන්නා වූ කාරණා හතක පිළිගැස්මක් තමයි බොජ්ජංග, සත්ත බොජ්ජංග. ඊළඟට ඇහුවා අට කියන්නේ මොකද්ද? ඒකට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන අපි අර සිංහලට දක්වනකොට හරි දැකුම්, හරි පැතුම්, හරි කියුම්, හරි කැරුම්, හරි දිවි පැවතුම්, හරි වෙරදැරුම්, හරි සිහි කැරුම්, හරි සිතේකම් කැරුම් ආදී වශයෙන් දක්වන්න පුළුවන් ඒ ප්‍රතිපදාව සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගය අට කියන ඉලක්කමට දක්වනවා. ඊළඟට නවය කියන්නේ මොකක්ද කියලා හෙව්වාම එතන දැක්වුවා මේ මිනිස්ය දිව්‍ය බ්‍රහ්ම ආදී සියලුම සත්වයින් ගේ ඒ භව තත්ත්ව නවයක්. එතන ටිකක් ගැඹුරින් එතන කියන නිසා අපි දිගට කියන්න යන්නේ නැහැ. සත්වාවාස නවයක් හැටියට දක්වනවා. සත්වාවාස නවය නවය හැටියට දක්වනවා. ඊළඟට 10 කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට දුන්න පිළිතුර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට සම්මා ඥාන සම්මා විමුක්ති කියන ටික එකතු දෙක එකතු වෙන හැටිය රහත් කෙනෙක් වෙනවා කියන එක ඒ උත්තරේ දුන්නා. එතනින් ඒ තමන් රහත් වුණ බවත් ඉබේටම හෙළි වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් අපි සඳහන් කළා. ඒක අවසානයේදී සම්මා ඥාන ඒ මාර්ගය තුලින් ලබන අය අරහත් ඵල ඥානය ඊළඟට ඒ වගේම විමුක්තිය සම්මා විමුක්තිය ඒකත් එක බලනකොට 10යි. ඔන්න 10 දක්වා කිව්වා. ඉතින් 10ට ගණින්න දන්නවා මේ සෝපාකහාමතුරු. ඒක නිසා බුදු පියාණන් වහන්සේ අනුදෙනව දාලා උපසම්පදා කරන්නේ. ඒ විදිහේ වටිනා ඒ පොඩි දරුවන් ගෙනුත් අපට හොඳක් දේවල් ඉගෙන ගන්න තියෙනවා එතන. ඒ විදිහට ඊටාම හුරු බොහෝටිව බය නැතුව පිළිතුරු දුන්නා ධර්මකාරණා බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රසාදයේ පල කළා. ඉතින් ওই විදිහට ඒ ධර්ම කතාවේ හුඟක් පැති තියෙනවා. ඊළඟට අපි හිත යොදලා බලමු මෙන්න මේ ධාතාවේ කියන අදහස ගැනත්. ධාතාවේ කියවුණා දැන් ලෝකයා සාමාන්‍යයෙන් තමන්ට ආරක්ෂාව හැටියට සැලකන්නේ මව්පියෝ නම් තමන්ගේ තමන්ට දරුවෝ ආරක්ෂා වෙනවා. ඒ දරුවන්ට පියා එහෙම නැත්නම් නෑයන් ආරක්ෂාව හැටියට සිටිනවා. එහෙමයි අපි ලෝකයා අතල තියෙන එහෙම නැත්නම් තවත් නෑයන් තමන්ට උපකාර වෙනවා. දැන් අර සෝපාක ඒ පොඩි දරුවත් මට නෑයෙක් නැද්ද කියලායි කෑ ගහලා විලාප කිව්වේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ පුත්‍රයින්වත් පියාවත් නෑයන්වත් කවුරුවත් මරණය ඉදිරිපත් වුණු වෙලාවේ ඒ අයට බේරගන්න බෑ, ආරක්ෂාවක් නෑ. එතකොට මොකද්ද ආරක්ෂාව? මොකද්ද ආරක්ෂාව? දැන් එතන කියනවා නත්ති ඥාතිසු තානතා. තානතා කියලා කියන්නේ ආරක්ෂාව කියන එකට. තාන කියලා කියන්නේ ආරක්ෂාව. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ සංසාරගත ලෝක සත්වයාට තියෙන එකම ආරක්ෂාව නිවන. ඒක නිසා තමයි නිවන හඳුන්වන්න හුඟක් පද යොදලා තියෙනවා. තාන කියන වචනයත් යොදනවා නිවනට. තානං, ලේනං, සරණං, පරහායනං, අමතං ඔය ආදී වචන රාශියක් නිවන හඳුන්වන්න යොදලා තියෙනවා. තාන කියන්නේ ආරක්ෂාව, ලේන ඊළඟට සරණ පිහිට, ඊළඟට අමතං කියලා කියන්නේ විශේෂයෙන්ම අමතං කියන්නේ අමෘතය. අමෘතය කියලා කියන්නේ අතීතේ නම් හිතේ ඔය අතීතේ බමුණන් අතර එහෙම මතයක් තිබුණේ සාමෘතය කියලා පානයක් දෙවිවරු ගත්ත නිසා තමයි ඒගොල්ලෝ කවදාවත් මැරෙන්නේ නැත්තේ ওই විදිය අදහසක්. නමුත් බුදු පියාණන් වහන්සේ නිවන හැඳින්වෙත් අමත නමින් අමෘතය. කොහොමද මේක අමෘතය වෙන්නේ? ඒක තමයි ටිකක් ගැඹුරු කාරණේ. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ මායාවෙන් බේරෙන්න නම් ඉස්සෙල්ලා මායя අඳුනගන්නත් ඕන. කවුද මේ මායя? මේ මායя හඳුන්නපු එක තැනක් තියෙනවා. රාජ කියන හාමුදුරු කෙනෙක් ඇවිල්ලා එක් අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේගෙන් අහනවා මායя මායя කියලා කියනවා ස්වාමීනි මේ කෙතකින්ද මායෙක් වෙන්නේ? මායя කියන්නේ කාටද කියලා ඇහුවා. එතකොට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා රාජ රූපේ ඇති කල්හි තමයි මායෙක් හෝ මරන්නෙක් හෝ මැරෙන්නෙක් හෝ සිටින්නේ. මේ එක එක ස්කන්ධයක් අරගෙන කියන්නේ රූපස්කන්ධය නේ. රූපේ ඇති කල්හි තමයි මායෙක් හෝ මරන්නෙක් හෝ මැරෙන්නෙක් හෝ සිටින්නේ. ඒක නිසා රාජ රූපයම මායය කියලා දකින්න, රූපයම මායය හැටියට සලකන්න. රූපය රෝගයක් හැටියට, ගඩක් හැටියට, උලක් හැටියට, ව්‍යසනයක් හැටියට, උපද්‍රවයක් හැටියට දකින්න. අන්න ඒ දැකීම තමයි හරි දැක්ම. ඒකයි හරි දැක්ම කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. ඒ විදිහටම වේදනාව පිළිබඳවයි. වේදනාවක් තමයි මායය, සංඥාව තමයි මායය, සංස්කාර තමයි මායය, විඥාණය තමයි මායය කියලා ওই විදිහට දේශනා කරගෙන ගිහින් අන්තිමට මේ එක එකක් පිළිබඳවම මේ එක එකක්ම මායෙක් හැටියට හැඳින්නුවා. එතකොට මේ මායя හැටියට දැකලා එයින් මිදීමයි, එයින් සිත මුදා ගැනීමයි. කොටින්ම කියනවා නම් ඒවා පිළිබඳව තණ්හාව, උපාදානය කියලා කියන අල්ලා ගැනීම අතහැරීමයි විමුක්තිය හැටියට දක්වලා තියෙන්නේ, අමෘත tattve හැටියට දක්වලා තිබෙන්නේ. ඉතින් රාජහාමුදුරුවෝ අහනවා මොකටද භාග්‍යතුන් වහන්සේ මේ සම්‍යක් දර්ශනීය කියන එක, මේ හරි දැක්ම මොකටද කියලා ඇහුවා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒක තියෙන්නේ හරි දැක්මේ උපකාරය මොකද්ද? එයින් ලැබෙන උපකාරය නිබ්බිදා කියලා කියන සතර කල කිරීම. එතකොට සතර කල කිරීමෙන් මොකටද කියලා ඇහුවා. සතර කල කිරීම ඕන වෙන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව නොයල්ම ඇති කරගන්න අවශ්‍ය නිසා. මොකටද නොයල්ම ඇති කරගන්න කියලා? නොයල්ම කියන්නේ විරාගය. ඒ නොවැල්ම ඇති කරගන්නේ විමුක්තිය, සිත මුදා ගැනීමටයි. මේ පංචස්කන්ධයෙන් පංචපාදානස්කන්ධයෙන් සිත මුදා ගැනීමටයි නොවැල්ම. එතකොට විමුක්තිය මොකටද කියලා අහුවා. විමුක්තිය ඕන කරන්නේ නිවන සඳහා. යන්න කියන්නේ නිවීම, නිවීම සඳහා. එතකොට නිවන මොකටද කියලා අහුවා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රාධ, ඔන්න ඔය සීමාව ඉක්මවලා ගියා. මේ නිවීම තමයි, මේ නිවන තමයි අවසාන පරමාර්ථය. මීට එහා දෙයක් නැහැ කියලා එතෙන්දී ප්‍රකාශ කළා. එතකොට මේකින් අපට පේන්නේ මෙන්න මේ අපි මේ මමිය මාගේ කියලා කියන රූප වේදනා ආදී මේ එක එකක්ම තමයි මාර්යය. මේින් ලැබෙන පීඩනේ අපට සාමාන්‍ය ලෝකයේ වැටහෙන්නේ නැහැ. එදිනදා ජීවිතේ අපි මේ මේකට ඇල්ම ඇතිව මේවා අල්ලගෙන ඉන්නේ මාර්යෙක් බව නොදැන. ටිකක් අපි දවසක් ගත වෙන ආකාරය හිතලා බැලුවොත් මේ රූපය ගැන වුණත් දැන් රූපය මාර්යයි කියලා කිව්වා. ඉතින් ඒක අපි හිතමු මේ අපි මේ මාර්යය කියන එක වෙනුවට අපි කියමු රූපයයි කියලා. මේ රූපයගෙන් අපිට දවසක් තිස්සේ ලැබෙන ගැහැට ගැන කල්පනා කරලා බලනකොට පොළොවට ඉරේලිය වැටෙන්නත් කලින් මේ රූපය කලින් දවසේ වැටිච්ච තැනින් නැගිටවලා අරගෙන හොදලා නාවලා කවලා පොවලා අඳවලා සන් පවුඩර් ආදියක් දාලා බඩවිත රකින්න තැනට ඇදගෙන යන්න එපාය. ඊළඟට මේකට ඉඳුම් හිටුම් දෙන්න ඕන. ළඩ වුණාම බෙහෙත් හේත්සප් යන්න ඕන. ওই විදිහට මහා කරදර ගොඩක් මේ රූපය නිසා. අන්න මාර්යා. ඉතින් දෙද්දිත් නොමර මැරෙන්න මරන්න තරමට මේ රූපය නිසා අපිට මේ කරදර තියෙනවා. ඉතින් මේ මැරෙන වෙලාවට මේ කුඩු අතහරිලා යන්න ඇති අකමැත්ත නිසා ඇති කරගන්න ඒ චිත්ත වේදනාවම තමයි මරණ බය කියලා කියන්නේ. නමුත් යම් කෙනෙක් මේ රූපයට ජීවත් වෙන්න කාලෙම රූපයට තියෙන අල්ම අතහැරියොත් අන්න මාර්යා දින වෙලාවට බය නැතුව අතහරින්න පුළුවන්. අතහැරීමයි බුදු පියාණන් වහන්සේ එතන අර සංහාව නැති කිරීම කියලා අන්තිමට මේ රාධාමතුමන්ටත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ සම්‍යක් දර්ශනය මගින් තණ්හා ක්ෂය කියලා කියන තණ්හාව ක්ෂය කිරීම නම් වූ නිවන, නිවනට ඇති මාර්ගයට මාර්ගයේ ගමන් කරන්න කියලා, ඒ මාර්ගයට බකින්න කියලා ආරාධනා කළා රාජෙට. ඉතින් මේක තමයි මාර්ගය. මේ එක එක ස්කන්ධයක් පිළිබඳව කලකිරීම ඇති වෙන ආකාරයට තමන්ගේ චින්තනය සකස් කර ගැනීම. මේවායේ කරදරකාරී ස්වභාවය, මේවා මාර්ගයක් බව හඳුනා ගැනීම. ඇතම් කෙනෙකුට මේක නිසා බයකුත් ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට මොකක්වත් ඉතිරි වෙන්නේ නැහනේ මේවා ඔක්කොම ඇතහැරියාට පස්සේ. නමුත් ප්‍රශ්නේ මොකද්ද? මේ මරණ බයනේ තියෙන්නේ. නමුත් බුදු පියාණන් මහතේ දක්වන්නේ මේ මුළු මහත් ලෝකෙම දුක මිසක්. මම දේශනා කරන්නේ සත්‍යයක් පුද්ගලයක් කියලා කෙනෙක් ඇත්ත වශයෙන් ඉන්නව නෙවෙයි, ආත්මයක් ඇතුව නෙවෙයි. නමුත් ලෝකයා තුල තියෙන්නේ මේ මරණය පිළිබඳ බයක්. මේ ශරීර කූඩුව අතහැරලා යන්න බැරි කම නිසා, මේකට තියෙන ඇල්ම නිසා මරණ අවස්ථාවේදී මහා කම්පනයක් ඇති වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ ඇත්ත වශයෙන්ම මාර්යා මේක එක ස්කන්ධයක්. එහෙම දැකලා මේක පිළිබඳව ඇල්ම අතහරින්න ඕන. සත්‍යයේ පුද්ගලයක් මේකකවත් නැහැ. තිබෙන්නේ වැරදි අදහසක් විතරයි. මම මේ මාර්යා කියලා ආත්ම සංඥාවක් ලෝකයා තුල තිබෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියනවා. මේ රූප ගොඩම එකක් හැටියට හිතා ගන්නවා. වේදනා ගොඩ එකක් හැටියට හිතා ගන්නවා. සංඥා ගොඩ එකක් හැටියට හිතා ගන්නවා. හිතාගෙන අල්ල ගන්නවා, ඒක බදා ගන්නවා. ඒ අල්ලා ගැනීම තුළම තියෙනවා ඒක අතහරින්න වෙනකොට කම්පණය. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ හැම එකක්ම දැන් සත්කාය කියලා කියන්නේ මේ ගොඩවල් ඔක්කොම එකක් හැටියට දැකීම. රූපය සාමාන්‍යයෙන් අපි අර ඡායා රූපයක් ගත්තත් මේ මගේ රූපය කියනවා. නමුත් මේ ඊටාමත්ම සියුම් මන්දමින් මේක මොහොතක් පාසා වෙනස් වෙනවා. මේ හැම එකක්ම අනිත්‍යතාව ධර්මයට යට. මේක අතහැරුණ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දක්වන විමුක්තිය, නිවීම, නිවන තියෙනවා. අමෘත tattve කියලා කියන්නේ ඊවලට ඕක නිසා. නමුත් ලෝකයා තුල සාමාන්‍යයෙන් බයක් තියෙනවා. එහෙම වුණත් අපිට මෙතන මොකක්වත් ඉතුරු වෙන්නේ නෑ නේද කියලා. මේක මේ වැරදි අදහසක්. ඒකටත් හොඳ පිළිතුරක් ඒ රාජහාමුදුරුව අහපු ප්‍රශ්නයක් තුලින්ම මතු කරගන්න පුළුවන්. තවත් අවස්ථාවක රාජහාමුදුරුව අහනවා බුදු පියාණන් මහන්සියගෙන්. සත්‍යය සත්‍යය කියලා කියනවා. කාමීනි මේ සත්‍යය කියලා කියන්නේ මොන අදහසින්ද? එහෙම නැත්නම් කෙතකින්ද tattvek වෙන්නේ? අන්න ඊළඟට ඒ සත්‍යය කියන වචනෙට විග්‍රහයක් ඒ බලාපොරොත්තු වෙන්නේ නිර්වචනයක්. අන්න බුදු පියාණන් වහන්සේ ඒක විග්‍රහ කරනවා. රාධ රූපය පිළිබඳව යම් රාගයක්, ඇල්මක්, ආසාවක්, පිපාසයක්, තණ්හාවක් කියනවනම් ඒ රූපය පිළිබඳව ඇලීම නිසා, ඒ ඇලීම නිසා තමයි සත්වයේ කියන ඒ අදහසක් එන්නේ. එතෙන්දී බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල කරන්න වගේ මේ එකම වචනේ අර්ථ දෙකකින් යොදනවා. ඇත්ත වශයෙන් ඒක අර භාෂාව දන්න කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. සත්වෝ කියන වචනය දෙආකාරයකට තේරුම් ගන්න පුළුවන්. සත්වෝ කියලා කියනවා ඇත්තා කියන අදහසිනුත්. ඇත්තා සත්‍යය කියලා කියන්නේ කවුරුත් ඔය ඇත්තයි කියන අදහසම තමයි. අනිත් පැත්තට ක්‍රියාපදයක් හැටියට ගත්තොත් සත්වෝ කියන්නේ ඇලුණු තැනැත්තා. ඒක වෙනම ධාතු රූපයකින් එන්නේ ඒ වචනේ. එතකොට බැලුවාම එක වචනය. නමුත් අර්ථ දෙකයි. අන්න බුදු පියාණන් වහන්සේ ඒක උපකාර කරගෙන මෙතන මේ සත්ව කියන වචනේ විග්‍රහ කරන්නේ. රූපෙහි ඇලුණු අර්ථේනුයි සත්වයක් වෙන්නේ. රූපය තුළ අමුතු විදියට අර බමුණන් හිතනවා වගේ නොපෙනෙන විදියේ ආත්මයක් කියලා ඇඟිල්ලක් විතර පුදුම දෙයක් හරි මොකක් හරි හදවතේ හරි විඥානයේ හරි සංගවිලා කියන නිසා නෙවෙයි ඒක සත්‍යයක් කියන්නේ. රූපය කෙරෙහි ඇල්ම ඇති තා සත්ව කියන ව්‍යවහාරය තියෙනවා. මේක වරදවල තේරුම් ගන්නට කැමති. මෙතෙන්දී හුඟක් මේ උගත්තු මේ වැටෙන තැනක් මේක. මේ කියන සූත්‍රය තීරීමේ. බුදු පියාණන් වහන්සේ එතකොට සත්‍යයක් ඉන්නවා කියලා ගත්තොත් ගන්න තියෙන්නේ මෙච්චරයි. රූපය කෙරෙහි ඇල්ම ඇති තා අන්න සත්‍යයක් කියනවා. වේදනාව කෙරෙහි ඇල්ම ඇති තාක් ඇලිලා ඉන්නවා. අර සත්වෝ කියලා කියන්නේ ඇලිලා ඉන්නවා. රූපේ ඇලුණු අර්ථයෙන් සත්වේ. වේදනාවේ ඇලුණු අර්ථයෙන් සත්වේ. ওই දෙට සංඥා සංඛාර විඥාන. ඉතින් ඔහොම දේශනා කරලා ඊනාට බුදු පියාණන් වහන්සේ එතනින් නැවැත්තුවේ නැහැ. මේකට හොඳ උපමාවක් දෙනවා. අන්නේ උපමාව වඩාත් ගැඹුරින් කල්පනා කරන්න ඕන දෙයක්. ඒ උපමාව මොකක්ද? ඔන්න රාද දැන් ඔය කුඩා දරුවන් දැරියන් කෙල්ලන් ගෙවල් හදනවා වැලි වලින්. එහෙම නැත්නම් පස් වලින්. පංසු ආගාර කියලා කියනවා. පස් වලින් කෙල්ලන් ගෙවල් හදන පොඩි ළමයි එකතු වෙලා. දරුවන් දැරියන්. යම්තා කල් අර දරුවන් අර පස් වලින් හදාපු කෙල්ලන් ගෙවල් පිළිබඳව ඇල්මක් තණ්හාවක් පිපාසයක් ආසාවක් ඇති කරගෙන සිටිනවාද? ඒ තාක්කල් ඒවා නිසා කම්පන පීඩන ආදියට භාජන වෙනවා. කෙල්ලන් ගෙවල් ඇත්ත හැටියට සලකනවා. සෙල්ලම් ගෙවල් සැබෑ ගෙවල් හැටියට සලකනවා. ඒවා එක ක්‍රීඩා කරනවා. ඒවා මගේ කියා ගන්නවා. ඒවා බොහොම තමන්ගේ ධනෙ හැටියට සලකනවා. කවුරුවත් අර පස් දැන් අම්මල තාත්තල එහෙම ඇවිල්ලා මේ දරුවන් අර මඩ වලින් එහෙම නැත්නම් පස් වලින් ගෙවල් හදනවා දැක්කාම මේ මොන කරදරයක් මොන කරනවාද මේ පස් අත ගදා ඉන්නවයි කියලා ඌට පයින් ගහලා මේ කරොත් එහෙම ඔන්න අඬන්න පටන් ගන්නවා අර පොඩි දරුවෝ. ඒක අර ධනියක් හැටියට ඒක තමන්ගේ ගෙවල් හැටියට හිතාගෙනයි ඒව හදන්නේ. සැබෑ ගෙවල් හැටියට හිතාගෙන. රණ්ඩු වෙනවා. නමුත් මේ දරුවන්ට පවා යම් අවස්ථාවක නුවණ මේරු තත්ත්වයට පැමිණියාට පස්සේ අර හදාපු සෙල්ලම් ගෙවල් පිළිබඳ ආසාව නැති වෙනවා. නැති වුණාට පස්සේ වෙන කෙනෙක් නෙමෙයි තමන්. අනිලඩ බුදු පියාණන් වහන්සේ දක්වනවා යම් අවස්ථාවක අර දරුවන් හෝ දැරියන් අර හදාපු පස් ගෙවල් සෙල්ලම් ගෙවල් අතින් පයින් ගහලා හදලා බිඳලා විසි කරලා සුණු කරලා දානවා. අන්න ඒවා පිළිබඳ ඇල්ම නැති වුණාම අන්න ඒ වගේ ඊළඟට ඒ උපමාවත් සම්බන්ධ කරන එසේම රාජ ඔන්න ඊළඟට කියමනක් කියනවා. අපිට හිතනකොට බය හිතෙනවා. ඒක කෙනෙකුට බය හිතෙනවා. එසේම රාජ අර කුඩා දරුවන් අවබෝධය නුවණ මුහුකුරා ගියාට පස්සේ තමන්ම හදාපු පස් ගෙවල් වලට පයින් ගහලා අතින් ගහලා විසි කරලා සුණු විසුණු කරන්න වගේ මේ රූපය විසුරුවා හරි වූ විසුරුවා හරින්න විනාශ කරන්න බිඳ ගමන්න පිඹ හරින්න වේදනාවත් විනාශ කරන්න පිඹ හරින්න ඔය විදිහට මේ ස්කන්ධ පහ මේ ගොඩවල් පහ ගැනම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේවා කරන්න පුළුවන් දෙයක්ද කියලා බය හිතෙනවා සමහර විට. මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ? විනාශා ගන්න කියලාද කියන්නේ? රූපය කොහොමද විනාශ කරන්නේ? රූපය කොහොමද විසුරුවා හරින්නේ බිඳ ගමන්නේ? අන්න එතන ඉඳලා තියෙන්නේ භාවනාවට අදාළ කොටස. මේ රූපය පිළිබඳව ඝන සංඥාව ඇති තාක් තමයි රූපය පිළිබඳව ඇල්ම තියෙන්නේ. මේ පින්නතුන් භාවනා කරන පින්නතුන් අහලා ඇති විදර්ශනාවේදී ඝන සංඥාව කියලා වචනයක් තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා රාසි සංඥාව කියලා. ලෝකයා තුල තියෙන ඝන සංඥාව රූපේ එකක් කියලා ගැනීම. එතනමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. වේදනාවත් එකක් කියලා ගැනීම. දැන් වේදනාව අපි හිතමු දැන් කෙනෙක් කියන්න පුළුවන් මට ඊයේ ඉඳලම මේ ධන හිසේ වේදනාවක් තියෙනවානේ. තාම ගියේ නැහැ. තාම ඇරුන්නේ නැහැ ඒක. ඉතින් අර යෝගාවචාර ගුරුවරයා කිව්වොත් එහෙම ටිකක් හිතේ යොදලා බලන්න ඔදෙන්ට මානසිකාරය මෙනෙහි කිරීම යොදලා බලන්න ওই වේදනාවට. වේදනාව වේදනාව කියලා කෑ ගහගෙන ඉන්න එක නෙවෙයි මානසිකාරය යොදන්නේ. මානසිකාරය යොදනකොට මේ අර එකේ කියලා ගත්තු වේදනාව ඔන්න තේරෙනවා මෙතන එකක් නෙමෙයි පුපුරු ගැහිමි ගොඩක් වේදනා ගොඩක් වේදනා රාශියක් මෙතන තියෙන වේදනා රාශියක් අන්න මානසිකාර්ය තුලින් ඕකයි යෝනිසෝ මානසිකාර්ය කියලා කියන්නේ. එතකොට අයෝනිසෝ මානසිකාර්යෙන් වේදනාව එකක් කියලා ගත්තු පුද්ගලයා යෝනිසෝ මානසිකාර්ය යොදනකොට වේදනා ගොඩක් හැටියට තේරුම් ගන්න. රූපය පිළිබඳවත් එහෙම. මේ රූප යම්කිසි කර්මස්ථානයක් මුල් කරගෙන සතිය යොදලා සති සම්පදන්නේ යොදලා ඒ භාවනා කරන පින්නතාට අනිත් අයට මේකක් හැටියට පෙනෙන රූපය Tamanට තමන්ගේ රූපය පමණක් නෙවෙයි ඒ භාවනාව දිනු වුණාම බාහිර දේවල් පවා එකක් නෙවෙයි මෙතන රාශියක් හැටියට වැටෙනවා. මෙතන ඒ රාශිය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම ගොඩක්. එතකොට තමයි අර පහන් දැල්ල එකක් නෙවෙයි. ජල ධාරාව එකක් නෙවෙයි. මේ හැම එකක්ම මහ පුදුම අන්දමින් මේ යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ ඥාන වශයෙන් වැටෙනවා. මෙතන තියෙන රාශියක්. මෙච්චර මේ මෙච්චර කල් තණ්හාව නිසා අර පස් ගොඩවල් අර වතුර වලින් මේ පොඟවලා ගෙවල් හදන්නා වගේ මේ තණ්හාව කියන දියසීරාව, ඒකට තණ්හාව කියලා සිනේහ කියන වචනයත් යොදනවා. තණ්හාව නෙමෙයි දියසීරාව දමලා උපාදාන කියලා මේ කියන අල්ලා ගැනීමට පහසු අන්දමට අපි මේ රූපය එකක් කරගන්නවා. වේදනාව එකක් කරගන්නවා. සංඥාව එකක් කරගන්නවා. සංස්කාර එකක් කරගන්නවා. විඥාණය හිත එකක් කරගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා යථා තත්ත්වේ නම් මෙතන රාශියක්. රාශියක් කියන්නේ මේ එක එකක්ම නාම රූප වශයෙන් ඊළඟට වැටෙන්න පටන් ගන්නවා. මෙතන තියෙන නාමයක් රූපයක් විතරයි. මේවා ශීඝ්‍ර ඉතාම කියන්න බැරි තරම් පුදුම වේගකින් රූපය විනාශ වෙන එක පවා ඉතාමත්ම ශීඝ්‍රයි. ඊට වඩා උපමාවකුත් දෙන්න බැරි තරම් වේගයෙන් හිත වෙනස් වෙනවා කියලා කියනවා බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඉතින් අන්න ඒ විදි තත්ත්වයක් තියෙන්නේ. එතකොට රාශි සංඥාව මතුවෙනකොට රූපය විසිරලා යනවා. අපි දැන් කියවනේ බුදු පියාණන් වහන්සේ කිව්වා රූපය විසිරුවා හරින්න කියලා. රූපය විසිරුවා හරින්න කියලා කියන්නේ මේක කෑලිවලට කඩලා වීසි කළා දාන එක නෙමෙයි, අතපයක පැත්තකට කඩලා වීසි කරනවා, ඔළුව වීසි කළා එදී වෙනසා ගැනීමක් නෙමෙයි මෙතන කියන්නේ. ධර්මානුකූලව කල්පනා කරනකොට රූපය විසිරුවා හරින්න නම් අන්න තමන්ගේ ප්‍රඥාව විදසුන් නුවණය දන්නට ඕනේ. ඒ යෝනිසෝ මානසිකාර හරිය ආකාරයදලා සති සම්පජාඤ්ඤය යොදලා ඒ නියම ආකාරයෙන් භාවනා මානසිකාරය පවත්වාගෙන යන අවස්ථාවේදී ඒ තැනත්තාට තමන්ගේ ශරීරයක් පමණක් නෙමෙයි අනුගේ ශරීරයේ කොටස් ඒවත් පේනවා. මෙතන ගොඩක් ගහ දිහා බැලුවත් මෙතන ඉස්සෙල්ලා ගහ කියලා ගත්ත සංඥාව නෙමෙයි කොළ ගොඩක් එකතු කළා මේ ගහක එල්ලුවා වගේ පේන අවස්ථාවල් තියෙනවා. දිය සීරා එහෙම නැත්නම් දිය ඇල්ලක් දිහා බැලුවත් ඔන්න ඔය විදිහට හැම දෙයක් පිළිබඳව රාශි සංඥාව මතුවෙනවා. එතකොටයි යන රූපයේ විසිරුවා යන වේදනා පිළිබඳවත් අපි දැන් කියපු උපමාවම ඇති. සංඥාවත් එහෙමයි. සංඥාව මිරිඟුවක් හැටියට දක්වලා තිබෙනවා. අපි එක නිතර උපමාවට ගන්න දෙයක්. මේ මිරිඟුවට මුහාරය වැටෙන්නේ මොකද? මෙතන මේ තියෙන සංඥා තත්තු ගොඩක් මෙතන තියෙන්නේ. අර ඈත පෙනෙන එක ඒකට කිට්ටු වෙනකොට ටිකෙන් ටික වෙනස් වෙනවා. නමුත් අර ගත්ත සංඥාව අනුව මෙතන මේ පේන දෙයමයි මම මේ දකින්නේ කියලා හිතනවා. ඈත මොකක් හරි යමක් පෙනෙනවා. ලස්සනට පෙනෙනවා. අපි හිතමු එහා පැත්තේ හොඳ ලස්සන කන්දක් පෙනෙනවා. ඉතින් ඕක බොහොම වෙහෙස මහන්සි වෙලා එතෙන්ට යනවා. යන තබන අඩියක් පාසා ඊටත් වඩා ඉක්මනින් අර සංඥා මට්ටම් වෙනස් වෙනවා. නමුත් අර අවිද්‍යාව මෝහය නිසා ඒක වැටෙන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා බලලා මම මේ අර එහා පැත්තේදී දැක්ක කන්දයි මේ ඒ දර්ශනයයි දකින්නේ කියලා මෝඩකමින් ආපහු එනවා. නමුත් අර මෙතෙන්ට මේන දර්ශනේ මිරිඟුවක් වගේ. ඒකේ ආයිත් එතෙන්ට ගිහිල්ලා දකින්න බෑ ඒක. එතෙන්ට යනකොට වෙනස්. මොනවායි විදියට තමයි මේ හැම එකක්ම ඉතින් හිත පිළිබඳව ඊටත් වඩා. මේ හිත තමයි අන්තිමටම මේ ඒ බමුණන් පමණක් නෙවෙයි මේ සාමාන්‍ය අර ඒ ධර්මඥාන එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ලෝක සත්‍යාතුලට වැටෙන තා හැම කෙනෙක්ම හිතුවේ එක රූපය ආත්මය එහෙම නැත්නම් වේදනාව ආත්මය ඒවයින් පන්නන ආත්මය රූපයේ ආත්මයක් නැහැ කියලා කෙනෙක් ගත්තොත් ඊළඟට වේදනාව අල්ල ගන්නවා. වේදනාවේ ආත්මයක් නැහැ කිව්වොත් සංඥාව අල්ල ගන්නවා. ඔහොමම ගිහිල්ලා අන්තිමට ගිහිල්ලා විඥාණය හිර වෙනවා. විඥාණය නම් ආත්මයමයි කියලා ඉතින් ඒක ඔප්පු කරන්න වෙන කෙනෙකුට ඔප්පු කරන්නත් බෑනේ. ඉතින් ඒක දැඩිව අල්ල ගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ විඥාණයේ තියෙන අනාත්ම ස්වභාවය පවා තේරුම් ගන්න එක්තරා ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. නියම ආකාර මෙනෙහි කිරීම තුළින් යම්කිසි අවස්ථාවක් අඳුනා ගන්න පුළුවන්. මේ විඥාණය පවා ඒ අඳුනා ගැනීම තුළින් තමයි යන්න විඥාණයක් නිරුද්ධ වෙන්නේ. විඥාණය විසිරුවා හැරීමක්, බිඳ දැමීමක්, විනාශ කිරීමක් කියලා ඒ වචනේ යොදන්නේ විඥාන නිරෝධයයි. අවසානයේ මේ විඥාණයක් නිරුද්ධ වුණු අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ. ඔන්න ඔය විදිහේ. එතකොට මේ නිවන කියලා කියන්නේ ඒක මෙතනම තියෙනවා එකතකින් බලනකොට මෙතනම කියලා කියන්නේ මේ පංචස්කන්ධය. ඒකයි බුදු පියාණන් වහන්සේ වදාළේ. මේ බඹයක් පන්න වූ මේ ශරීරයම මම පෙන්වනවායි ලෝකයක්. ලෝකයේ හටගැන්මත් ලෝකයේ නිරෝධය කියලා කියන්නේ නිවනත් ඊළඟට ඊට මාර්ගයක්. මින් අපිට පේනවා එතකොට මේ බුදු පියාණන් වහන්සේ දැක්වේ අර ප්‍රඥා ඇස. සාමාන්‍ය ලෝකයට තියෙන මසස. මේ මසසෙන් බලලා තමයි මේ ලෝකයා ධන සංඥාවෙන් ගන්නෙ. ඊටත් ටිකක් එහාට ගිහිල්ලා අර නොයෙකුත් විදිහේ ධ්‍යාන මට්ටම් ලබාගෙන අභිඥා ලබාගෙන ඒ ගිහිල්ලා හිර වෙනවා. ඔය බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා හිර වෙනවා. ඒ තාත්ම සංඥාව ඉවත් කරන්න බෑ එහෙමවත්. ඒක ලෝකයා තුළ තියෙන අවිද්‍යාවේ ප්‍රතිඵලයක්. අවිද්‍යාවත් තණ්හාවත් නිසා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර සතිපට්ඨාන ආදී ධර්ම අනුව කටයුතු කරනකොට යෝගාවචරයට යම් අවස්ථාවක තේරෙනවා මේ තමන් අල්ලගෙන සිටින මේ සෙල්ලම් ගෙවල් ඇත්ත වශයෙන්ම සෙල්ලම් ගෙවල් මිසක් මේවා සැබෑ ගෙවල් නෙවෙයි. සැබෑ ගෙවල් නෙවෙයි. එතකොට සැබෑ ගෙවල් නොවේ නම් අර දැන් ඇතම් කෙනෙක් යොදන වචනය තමයි උච්ඡේදය කියලා. ඇතම් කෙනෙක් හිතනවා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මය උච්ඡේදවාදයක් කියලා. උච්ඡේදවාදය කියලා කියන්නේ මේ තමන් විනාශා ගැනීම වගේ විනාශ කිරීමක් වගේ හිතන්නේ. නමුත් එහෙම එකක් නෙවෙයි මෙතන. යථා තත්ත්වය දැකීම. එතකොට යථා තත්ත්වය දැකීමට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඇයි ඒ යථා තත්ත්වය දකින්නේ? මේ දුක් නැති කරගන්න. ඇයි? දුක පිළිබඳ ප්‍රශ්නයයි ලෝකයාට තියෙන්නේ. ඒකයි ඇතම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේට ඔය බමුණන් එහෙම චෝදනා කළා. ඇත්තව ආත්මයක සත්‍ය වශයෙන් තිබෙන ආත්මයක් විනාශ කරන මාර්ගයක් මේ ශ්‍රමණ ගෞතමයන් කියන්නේ. මේ පෞල් විනාශ කරන ඒ විදිහේ මහා විනාශකාරී දර්ශනයක් කියලා බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම නොකියන දෙයකටයි මම මේ මට මේ වැරදි චෝදනාවක් කරන්නේ. මොකද මම එදා ප්‍රකාශ කළේ අදත් ප්‍රකාශ කළේ දුකත් දුකෙහි නැති කිරීමත් විතරයි. මා ඉදිරියේ තියෙන ප්‍රශ්නය දුක පිළිබඳ ප්‍රශ්නය. මම ඒකට විසඳුමක් දුන්නා දුක නැති කිරීම. ඉතින් මට දොස් කියන්න බෑ. ඊළඟට පෙන්නුවේ මොකද්ද දුක කියලා කියන්නේ? අර කියාපු මාර්යාගේ කතාවටයි එන්නේ. මේ රූපයක් දුකක්. රූපය බදාගෙන ඉන්න මේ රූපයක් මාරයක්. වේදනාවක් මාරයක්. එතකොට දැන් අපි අර සෝපාක කතාවේ කිව්වා ඒක මේකට ධර්ම කතාවට කෙලින්ම අදාළ නැත්නම් අපි ඒක කියවුණු නිසා එකතු කරලා ගනිමු. දැන් අර සෝපාක දරුවා මලමිණියකට තියලා බැන්දානේ. මලමිණියකට තියලා බැන්දා. මලමිණිය Tamanට අයිති නැති දෙයක්නේ. එතකොට ඒක නිසා ඒ මහා පීඩාවක් වුණානේ සෝපාක ඒ පොඩි දරුවට. දැන් යතිකොට අපි අර රූපය ගැන කියාපු එක අනුව බලනකොට අපටත් පේන්නේ මේ අපි හැම කෙනෙක්ම රූපයට තියලා බැඳලා තියෙනවා. මේ රූපයත් එක්කයි යන්න වෙන්නේ. අර කලින් කියාපු වගේ ඒක නැගිටවන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන, අඳවන්න ඕන, සැම්පෝ පවුඩර් දාන්න ඕන. මේ රූපය කරදරේ. එතකොට ওই වගේම තමයි අනිත් එක. අනිත් ඒවත්. ඒකයි බුදු පියාණන් වහන්සේ මේක මායයි කියලා කිව්වේ. අපට අයිති නැති දෙයක් අපිට මේ අල්ලලා බැඳලා දාලා තියෙන්නේ. ඒක ඒ බන්ධනය මේ තණ්හාවයි, උපාදානයයි, අවිද්‍යාව නිසා. මේ ලෝක සත්‍යය ඉතින් එතන තියෙන්නේ පිළපෙදීමක් ඇති කරගන්නවා. ඊළඟ තවත් ටිකක් ගැඹුරට යනකොට මෙතන මොකද්ද තියෙන්නේ? එතෙන්දි තර පස් ගෙවල් කතාවට එන්න වෙනවා. අන්තිමට මෙතන තියෙන්නේ පස් ගොඩක් විතර. දැන් අර සුහනිත් තුනක්. දැන් සුහනේ ඒ කාලේ අමු සුහනවල් තිබුණා. දැන් මේ කාලේ නම් ඒව නැති නිසා ඒ අමු සුහනේ හුඟක් දේවල් පාඩම් ඉගෙන ගන්න තියෙනවා. එතන ගිහිල්ලා ශරීරයක් ගිහින් දැම්මට පස්සේ දවස් කීපයක් යනකොට අර අච්චර කාලා දීලා තර කරගන්න බැරි වුණු තරම් තත්වයකට තර වෙනවා. මහත් වෙනවා. මහත් වෙලා ඉදිමිලා නිල් වෙලා පුපුරනවා. කුබ්‍රලයිනට හාරි ගලාගෙන යනවා එක පැත්තකින්. ඊළඟට එය අතර දුරාර සතුන් ඇවිල්ලා කාලා දානවා. කෑලි කඩාගෙන යනවා. ඊළඟට අන්තිමට ඇට ටික ඉතුරු වෙනවා. ඒකත් කලක් යනකොට ඒක පස් වෙනවා අන්තිමට. ඔය සෝහන් පිටෙන එක කනත් එකට ගිහිල්ලා බැලුවොත් හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අන්තිමට පස් ගොඩක් විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ඔය ධාතු හතරටයි අන්තිමට යන්නේ. ධාතු හතරේ කතන්තරේ විතරයි මෙතන තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. දැන් මේ භාවනා කරන පින්නතුන් දන්න ඔය ආහාර ගන්න කොටත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ භාවනාවක් හැටියට මම මේ ගන්න ආහාරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරයි. මගේ ශරීරය තුල තියෙන්නේ ඒකයි. එතකොට අන්තිමට වෙන්නේ ඒ ධාතු හතර මේ ධාතු හතරට එකතු වෙනවා. හැබැයි ඔතන වෙනසක් තියෙනවා. ඒ වෙනස ඇති කරගෙන තියෙන මේ අපේ විඥාණය තුලින්. දැන් මේ ශරීරයේ තියෙන ඒ රූපයට සාමාන්‍ය කියන උපාදින්න කියලා කියනවා. දැඩිවම අල්ලගත්තු කොටස තමයි මේ ශරීරය හැටියට අපි ඒක බොහොම රැක බලා ගන්න. බාහිරය තියෙන එකට අනුපාදින්න කියලා කියනවා. ඒක ඒ තරම් දැඩිව අල්ලගත්තේ නැහැ. ඒක අපි උපකාර කරගන්න ඕනේ උපාදින්නය තරකර ගන්න, ආරක්ෂා කරගන්න, රැක බලා ගන්න. ඒක තමයි අපි ආහාර පාන ආදී ගන්න. එතකොට උපාදින්න කියලා කියන්නේ අර යම් ජීවිතයේ ආරම්භ වෙන අවස්ථාවේදීම අපේ තණ්හාව උපාදානේ අල්ලා ගැනීම නිසා යම් කිසි මව කුසක හෝ වේවා වෙන තැනක හෝ වේවා අර ධාතු හතරේ කර්මානුරූපව කර්මයට අනුරූපව අපි ඒක සකස් කරගන්නවා. සංස්කාර ශක්තියෙන් සකස් කරගන්නවා යම් කිසි භවයක් ලබා දෙන ආකාරයට. කර්ම බරපතල අකුසල කර්ම තියෙනම් අන්ධයෙක් හැටියට, වීරෙක් හැටියට, පින් ශක්තිය තියෙනනම් ඒ තවත් හොඳ රූපයක් ඇති කෙනෙක් හැටියට, ශක්තියක් ඇති කෙනෙක් හැටියට, කොයි කොයි හැටියට නමුත් ඔන්න අර උපාදීන්නේ ශරීරය ඊළඟට මව කුසින් බිහි වෙලා පුද්ගලයෙක් හැටියට ලෝකෙට ආවා. ඊළඟට තියෙන්නේ උපන්න වෙලාවෙ ඉඳලා ලෝකයත් එක්ක ගනුදෙනුවක් කරනවා. පළමුවෙම ගනුදෙනුව තමයි හුස්ම ගැනීම. හුස්ම ගැනීම තුළ තියෙන්නේ මොකද්ද? මේ අවත තියෙන වාතය මේ ශරීරය තුළට අරගන්නවා. ඒකත් තියාගෙන ඉන්න බෑ මගේ කියලා. ඒකත් පිට කරන්න වෙනවා. ඕක තමයි ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ. ආශ්වාස ප්‍රශ්වාස ආනාපාන කියලා කියන්නේ. ඉතින් ඔතනින්ම තියෙනවා අන්නර ක්‍රියාවලිය. මෙතන තරගයක් තියෙන්නේ බෙදිල්ලක්. මේ උපාදීන්නේ රැක බලා ගන්න ගන්න මූලිකම පියවර තමයි ආශ්වාස ප්‍රශ්වාසය. මේ ආශ්වාසය අරගෙන හුස්ම අරගෙන ඒකෙන් මේ ශරීරයේ යම් කිසි ක්‍රියාකාරීත්වයකට නවපණක් දීලා ඒ අපද්‍රව්‍ය පිට කරනවා. වාතය පිළිබඳවත් ඒ ගන්න වායුවත් ඒ විදිහට අරගෙන අපද්‍රව්‍ය හැටියට ඉවත් කරනවා. ඒ ප්‍රයෝජනේ අරගෙන ආහාර පිළිබඳවත් එහෙමයි, පාන පිළිබඳවත් එහෙමයි. ඔය ගනුදෙනුව තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ජීවිතය කියලා කියන්නේ ඔන්න ඔය දැන් ධර්මානුකූලව කියනනම් උපාදීන්නයත් අනුපාදීන්නයත් අතර තියෙන තරගයයි. එහෙම නැත්නම් අනුපාදීන්නය උපකාර කරගෙන උපාදීන්නය රැක බලා ගන්නවා. මගේ කියලා කියන මේ ශරීර කූඩුව බාහිරව තියෙන ඒ රූප ධාතු කොටස් එකතු කරගෙන ඒව මේ ශරීරය ආරක්ෂා කරගන්න පෝෂණය කරගන්නවා. ඉතින් ඔය ඕක තුල තමයි දුක තියෙන්නේ. මුළු මහත් මේ දුක තියෙන්නේ, ඒ වගේම භය තියෙන්නේ. මේ ශරීර කූඩුව සමහර විට රෝග පීඩා වලින් අන්තිමටම නොයෙකුත් විදිහේ හිතා ගන්න බැරි තරම් භයානක රෝග පීඩා හැදිලා යන්තම් හුස්ම වැටෙනවා විතරයි. සමහර විට කියාවේ අනේ මට මීට වඩා හොඳයි මැරෙන්න නැත්නම් කියලා. එහෙම කිව්වට මොකද හදවතේ රහති ගැතව තියෙනවා. කවුරු හරි දක්ෂ දොස්තර කෙනෙක් හරි ඇවිල්ලා මාව බේරගත්තොත් තව දවසක් හරි මට ජීවත් වෙන්න නැත්නම් හොඳයි. ඔන්න ඔය විදිහටයි. ඉතින් ඒක තමයි තණ්හා උපාදානය කියලා කියන්නේ. ඕක තියෙන තාක් ලෝකයාට සැනසෙල්ලක් නැති බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. දැන් අර සෙල්ලම් ගෙවල් උපමාවට හුඟක් හිත යොදවන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම අන්න ඒ කාරණේ හරියට තේරුම් ගත්තොත් මෙතෙක් ඔය බොහොම දාර්ශනිකයින් ගැටලුවක් හැටියට දක්වන ඔය බුදු පියාණන් වහන්සේගේ අනාත්ම ධර්මයක්, අනාත්ම ධර්මයක පැත්තකින් කියද්දී එහෙමනම් කොහොමද මේ බුදු පියාණන් වහන්සේ මේවා නැති කරන්න නේද කියන්නේ? මේක මහා භයානක දර්ශනයක් නේද කියලා අහනවා. නමුත් බුදු පියාණන් වහන්සේ කියන්නේ මෙතන මේ දුකක් සහ නැත්නම් මෙතන රෝගයක් කියන්නේ. අර ගඩක් කිව්වනේ, ගඩක් රෝගයක්. එතකොට වෛද්‍යවරයෙක් නම් තියෙන්නේ රෝගය සුව කරනවා මිසක් රෝගය සුව කළා හැරව ඉතිරි කරන්න බෑනේ. හැරව ඇදලා දාලා ඕන, කටුවත් ඇදලා දානවා, හැරවත් ඇදලා දානවා රෝගය සුව කරන්න. නමුත් මේ ඔක්කොම තියාගෙන මේ රෝගය සුව කරන්න බෑනේ. ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් මේ ලෝකයාට තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න උපකාර වෙනවා අර කුඩා දරුවන් දරියන් පිළිබඳ මිසෙල්ලන් ගෙවල් කතාව. ඇත්ත වශයෙන්ම වෙන කෙනෙක් ඇවිල්ලා ඒ කුඩා දරුවන් ඒ අවස්ථාවේදී සෙල්ලම් කරන අවස්ථාවේදී අරව කඩලා බිඳලා දැම්මොත් රණ්ඩු වෙනව අඬනවා. නමුත් ඒ දරුවන්ටම අවබෝධය ආපු වෙලාවේ අන්න අරවට පයින් ගහලා අතින් ගහලා වීසි කරලා සිඳලා බිඳලා දානවා. ඒ විදිහටම දෙයක් තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ හරි ආකාර තේරුම් ගත්ත කෙනා, සම්‍යක් දෘෂ්ටි ඇති කරගත්ත කෙනා අර විපරීත අදහස් ඉවත් කරනවා. විපරීත අදහස් කියන එක අපිට උපමාවට කියන්න හැකි ඔළුව බිම තියාගෙන එතන ඉඳගෙන බලන දර්ශනයක් වගේ. එහෙන් පිටිම විපරීත දර්ශනයක්. ඉතින් කොටිම කියතොත් අනිත්‍ය වූ දේ සැබෑ තත්වයේ අනිත්‍යයි. නමුත් නිත්‍ය හැටියට සලකනවා. සැබෑ තත්වයේ දුකක්. නමුත් සැප හැටියට සලකනවා. සැබෑ තත්වය මම මාගේ කියලා තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. මේ ආත්ම සංඥාව කියන එක යට තියෙන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්, තමන්ට අයිති කරගෙන ඉන්න පුළුවන්, අල්ලගෙන ඉන්න පුළුවන්, තමන්ට ආරක්ෂාව පිණිස පවතිනවා කියන අදහසක්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා තමන්ට තමන්වත් ආරක්ෂා නැහැ. අර බාහිරව සොයන මව්පියන් දූ දරුවන් ආදීන් ගේ ආරක්ෂාවකුත් නැහැ. වෙන කිසිම අන්තිම අවස්ථාවේ සොයන දොස්තරලාට ආරක්ෂා කරන්න බෑ. ඒත් යම් සීමාවක් තියෙනවා. එතකොට ඒකක්වත් එහෙ විදිහට රක බලා ගන්න බෑ. නියම ආරක්ෂාව මොකක්ද? මේ හැම එකකම තියෙන තණ්හාව. තණ්හාව අල්ලා ගැනීම අතහැරි තැන අන්න තමන් බලාපොරොත්තු වන සැනසීම තියෙනවා. අපි හිතමු ගෙදරක දොරක වුණත් සමහර විට ඔය වීදුරු බඩුවක් බිඳිනවා ඇහෙනකොට ඒක පාඩම සමහර විට අපේ කැළඹීමක් වෙනවා. නමුත් ඒක කලින්ම බිඳිච්ච එකක් බව තේරෙනවා නම් ඒකෙන් වැඩක් ගන්න බැරි තරම් දෙයක් තේරෙනවා. නමුත් ඒක කම්පණ අඩු. ඒ වගේ බුදු පියාණන් වහන්සේ දක්වනවා මේවා බිඳි බිඳි යන දේවල්. මේ රූපය කියන එක බිඳි බිඳි යනවා ශීඝ්‍රයෙන්. වේදනාව බිඳි බිඳි යනවා. නමුත් අපි මේ ඝන සංඥාවෙන් ග්‍රහණය කරනවා මේක මගේ රූපයයි මගේ වේදනාවයි කියලා. ඒකට ඒ ගත්ත වැරදි අවබෝධයෙන් වැරදි ග්‍රහණය නිසා අර කම්පණ ඇති වෙන්නේ. යම් අවස්ථාවක නුවණැස මෙහෙවලා තේරුම් ගත්තොත් මේ මං ජීවත් වෙන කාලෙදිත් තියෙන්නේම හරි ඒක තමයි ක්ෂණික මරණය කියලා ඔය දැන් කාරණේ හඳුන්වන්නේ. ක්ෂණික මරණය දකින මොහොතක් මොහොතක් පාසා මේක මගේ නොවන තත්වයට මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. වේදනාවත් එහෙම වෙනස් වෙනවා. එතකොට ඊළඟට තියෙන්නේ අර එතන ඊළඟට සතුට එන්නේ අන්න අර ඒ දර්ශනය තුලින්. ඒ කියන්නේ සතුටයි කියලා කිව්වේ අර කලින් ගත්ත පැත්තට නෙමෙයි අවධානය දෙන්නේ මේ දර්ශනයටයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක් උඩයි මේක පවතින්නේ. මේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවෙන් තොරව ඒකාන්ත වශයෙන් සදාකාලිකව පවතින ආත්මයක් මේක ගොඩකවත් නැහැ. මේවා ගොඩවල් පහක් විතරයි. ඒ අවබෝධයනකොට එතෙන්දීම ඒ දකින දකින පමණටම තමයි සැනසීම තියෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ හිම දක්වලා තියෙන්නේ යතෝ යතෝ සම්මසති කන්දාණං උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං අමතං තං විජානතං කියලා ඒ ධම්මපදයේ හිම ගාථාවල් සඳහන් වෙනවා. යම් කෙනෙකුගේ යෝධාවචරය සම්මර්ෂණය වශයෙන් අර මානසිකාර්ය තුලින් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවනම් ඒ තුලින් පීති ප්‍රමෝදයක් ඇති කරගන්නවා. පීති ප්‍රමෝදයක් පහළ වෙනවා එතනත්. පීති ප්‍රමෝදයක් ඒක විදර්ශනාමය පීතියක්. ඔය කෑ ගහලා නටලා මත්පැන් බීලා කරන ප්‍රමෝදය වගේ දෙයක් නෙවෙයි. යෝගාවචරයට ඊටාමත්ම ඈත කැලේක කණිව ඔය යෝගාවචරණින් කැලේ වනසතුන් මැද ගිහිල්ලා මේ මොන දුකක් විඳිනවද කියලා සමහර විට කෙනෙක් හිතන්න පුළුවන්. අන්න අර අවස්ථාවේ අර පීති ප්‍රමෝදය ඇති වෙනවා. ඒ මොකද අර පංචස්කන්ධයේ මේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ආකාරයේ දකින්නකොට ලොකු සතුටක් ඇති වෙනවා. මේක නේද මෙච්චර කල් මම මේ අල්ලන් හිටියේ. දැන් ඉතින් මේකේ අල්ලා ගැනීම ඒ උපාදානයේ බිඳිලා බිඳිලා යනවා. ඒ අවබෝධයේ තහවුරු වුණ අවස්ථාව තමයි මෙවන කියන්නේ. ඒ අවබෝධයේ පිළිබඳ සම්පූර්ණ පූර්ණ ප්‍රත්‍යක්ෂයයි අරහත් ඵල ඥානීය කියන්නේ. එතකොට ඒ යම් කෙනෙක් දුටුවනම් මේ ජීවත් වෙන කාලයේදීමත් මේ පංච උපාදානස්කන්ධය මෙතන මම මාගේ කියලා ගන්න දෙයක් නැහැ. මෙතන එකක් නොවේ කියන්නේ. රාශියක් ගොඩක්. ඒ එක එකක් පාසාම නාම රූප වශයෙන් මෙතන මේ ඇතිවීම නැතිවීම සමූහයක් පමණයි මෙතන තියෙන්නේ. එතකොට ඒ හේතු ප්‍රත්‍ය සම්බන්ධයටයි හිත යොදන්නේ. එතකොට මේ පීඩණයක් නැහැ හිත යොදන්නේ ඒකට මේ වෙනස් වීමටයි. මේ වෙනස් වීම කියන එක ධර්මතාවක් හැටියට දකින්නකොට වෙනස් වෙන්න දෙයක් නැහැ එතන. අන්තිමට වෙනස් වුණායි කියලා ගත්ත ඒ රූපය ඒක එකක් හැටියට ගත්තොත් තමයි වෙනස් වෙන්නේ. දැන් දකින්නේ වෙනස් වීමට. ඇතිවීම නැතිවීම කොටටයි හිත යොදන්නේ. අන්න එතකොට තමයි අර ප්‍රීති ප්‍රමෝදය ඇති වෙන්නේ. ඒක අමෘතය. ඒකයි අමෘතය කියලා කියන්නේ. එතකොට මරණයක් නැහෙනි. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වන අමෘතය අන්න අර මරණ භයෙන් නිදීම. මේක හුඹස් බයක්. හුඹස් බියක් කියලා බුදු පියාණන් වහන්සේ දක්වනවා. හුඹහක නායක ඉන්නවා කියලා හිතාගත්තොත් තමයි බයයි තින්නේ. මේකේ ආත්ම නායක කියලා ඉන්නවා කියලා හිතාගෙන මේ ලෝකයා තුල බයක් තියෙන්නේ. නමුත් යම් අවස්ථාවක දුටුවා නම් මේක නිකන් හුඹහක් විතරයි. මේක ඇති මේක ආත්මයක් නෑ. ඒක හරියට ප්‍රත්‍යක්ෂ වුණා නම් යම් කෙනෙකුට අන්න අවසාන අවස්ථාවේදී එතනටාට නැවත තණ්හාවක් නැති නිසාම අල්ලා ගැනීමක් නෑ. මේ භයානකම දේ තමයි මේ අර කියන තණ්හාවක්. ඒ වගේම නොසන්සිඳුණු තණ්හාවක් උපාදානය කියන අල්ලා ගැනීමත් ඇති තාක් ලෝක සත්වයා මේ ජීවිතයේ සම්පූර්ණ කරගන්න බැරි ප්‍රාර්ථනා බලාපොරොත්තු ඊළඟ ජීවිතයකට දා ගන්නවා. ඊනාට තවත් තැනක ගිහිල්ලා උපදිනවා. ඒ තමන්ට ඕන විදිහට නේ තමන් කරපු කර්මානුව ඔය විදිහට දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරනවා. නමුත් යම් කෙනෙක් තේරුම් ගත්ත නම් මෙතෙන්දිම මේ ශාරීරිය රූපය තුලවත් වේදනාව තුලවත් සංඥාව තුලවත් සංස්කාර තුලවත් එකක් තුලවත් අර කලින් හිතාගත්තු මමයේ කියලා ආත්මය කියලා ගන්න තරම් හරියක් නැහැ. මේක නිස්සාර බව දකින්න. දැන් මේ පින්තුන් විතර අහලා තියෙන උපමා තමයි මේ එක එක ස්කන්ධයට බුදු පියාණන් මහදී දීපු උපමා. රූපය පෙන පිඬක් වගේ. පෙන පිඬ කියන්නේ එකක්ද? ඊළඟට වේදනාව එක දියබුබුළු වගේ. මෙහි වෙලාවේ අර පෙන නැගින එකක් දියබුබුළු ඇති වෙමින් නැති වෙනවා. සංඥාව කියන එක මීරිඟුවක් වගේ. ඒක අපි කලින්ම කිව්වා. සංස්කාර කියන්නේ කෙහෙල් කඳ වගේ. කෙහෙල් කඳෙත් අර හරියක් නැහැ. ඒක හිඳු කිම තට්ටු තට්ටු ගොඩක් විතරයි පතුරු. ඊළඟට විඥාණය කියන එක අන්තිමට මායාවක් හැටියට මෙතන නැති දෙයක් ඇති හැටියට මාවා පෙන්වනවා. ඒ නැති දෙය තමයි යන්න ආත්මය. ඇති හැටියට පෙනුම් කරන එක තමයි මේ මාමිය මාගේ කියලා ඒක අල්ලගන්න එක. එතකොට නැති ආත්මයක් ඇතේ කියලා හිතා ගැනීම තුළින් මේ ඔක්කොම දුක් ඇති වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව. ඒ අවබෝධය තුළින් තමයි කවුරුත් මේ බලාපොරොත්තු වෙන දුක්ඛ නිරෝධය, සැනසීම, පරම සැනසීම, පරම ශාන්තිය අමුතුත් කියලා දෙන්නේ. ඒක මේ කෙනෙකුට කල්පනා කරගන්න ඕන අදවැඩි මේ වටිනා පොයේ දවසක අන්නේ නිර්වාණ මාර්ගයට ඒ ප්‍රතිපදාවට එක්වීම වශයෙන් මේ පිණිසුන් යම් කිසි සීලයක් අදිෂ්ඨාන කරගත්තේ මේ පොහේ අට සීල ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ අවබෝධය කරා යන මාර්ගේ අර සෝපාක පොඩි දරුවා ඒ දීර්ඝ කාලයක් මහා පාරමී පුරම පාරමී ශක්තිය ඇති නිසා ඉක්මනින් ලබා ගත්තට හැම කෙනෙක්ම හිතා ගන්න එපා මේ ධර්ම දේශනාවක් ඇසූ පමණින් එහෙම නැත්නම් ගාථාවක් ඇසූ පමණින් මේ කියාපු යඹුරු ප්‍රත්‍යක්ෂය ලැබෙයි කියලා. ඒ සඳහා ගත යුතු ප්‍රතිපදාව බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන ශීල සමාධි ප්‍රඥා වශයෙන්. එතකොට ඒ ශීල ඒ පියවරට අනුව ශීල සමාදානිය අද දවසේ යම් යම් ප්‍රමාණයෙන් මේ ශික්ෂාපද රකීමෙන් කය වචන හික්මවා ගත්තා. ඊළඟට තම තමන්ට පුළුවන් අන්දමින් භාවනා සමාධි වශයෙන් සිත එක්තැන් කර ගැනීම සතිය සමාධිය ඒව දිනු කර ගන්න ඕනේ. ඊටත් වඩා ගැඹුරින් අන්තිමට අර කියාපු අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැටෙන අන්දමින් තමන්ගේ මානසිකාර්ය යෝනිසෝ මානසිකාර්ය නියම හරි දැක්ම ඇති කරගෙන ඒ විදිහට මානසිකාර්ය පැවැත්වුවොත් අර කියාපු විදිහට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවිදීන් මේ ජීවිතයේදීම නියම කල්යාණ මිත්‍ර ආශිර්වාද ලබාගෙන කටයුතු වල හැකි සංඥා උපදවාගෙන ඒවයි යෙදුනොත් ඇතැම් විට අර මේ අති දීර්ඝ කාලයක් දුවගෙන මේ වටවලල්ලේ දිවිල කරගෙන ආපු මේ වටවලල්ලේ දිවිල නතර කළා අර විපරීත අදහස් වලින් මිදිලා ඒ උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඒකට මේ හැම එකක්ම උපනිශ්‍රේ සම්පත්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම ශ්‍රවණයත් ඊළඟ වගේම මෙතෙක් මේ අපි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය මගේ වශයෙන් රැස් කරගත්තු කුසල සම්භාරේ මේ විශ්වයේ යම් තාක් සත්ව කොට්ඨාසයන් සිටිනවා නම් අවීචී සිට අකනිටා දක්වා අපගේ ඥායනුත් ඇතු මෙවැනි කුසල සම්පත්තිය අනුමෝදන් වෙන හැම කෙනෙක් මේ අනුමෝදන් වීම තුලින් අකි තාක්කිකමනින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින්වත් නිදලා උතුම් මමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියලා පින් ප්‍රමුණන් එත්තාවතා චම්බුනි සංඝතං කුමි සම්පදං සම්පී දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාදා මනින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාදා මනින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාදා මනින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හන්තු සබ්බේ විපාණිනෝ විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බාන පත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බාන පත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විරජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සංඝානුභාවේන සදා සුඛිතාන්තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචයිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සබ්බ සම්පති නිච්චේ අතෝ නිබ්බාන සම්පති නාතේ සමුජ්ජතේ.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.